සුපුරුදු පරිදි අද්දිනේදී අපි සූදානම් ගෙවියන සතියේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කාලීන වැදගත්කමක් ඇති තොරතුරු පිළිබඳව විමසා බලන්නට මෙහිදී වැදගත්ම අවධානය යොමු වන කාරණේ බවට පත්වනවා ඊයේ නිමාවට පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරය. අපි මාධ්‍යවේදී සංජීව එදිරිමාන සමගින් මේ පිළිබඳව තොරතුරු කතා බහ කරන්නට පෙර මෙම සංවත්සර උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැක්වූ අදහස් කීපයකට අවධානය යොමු කරමු.
මම මේ පක්ෂය දා බාරගත්තේ නැවත මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හැදීම සඳහායි කියන එක මම බොහොම පැහැදිලිව තමුන්නාන්සලට කියන්නට ඕන. 2014 ජනාධිපතිවරණයක් කරහා සූදානම් වෙන විට මම මහින්ද රාජපක්ෂ මහත්මයාට මගේ අතින් හදලා ලියලා මම දුන්නා ජනාධිපති ඡන්දයක් තියන්න එපා. නමුත් අපේ හඬ ඇහුවේ නැහැ. ඒ පවත්වපු බැතිවරණයේදී ලබන ජයග්‍රහණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාගේ අතට ගත්ත එක වැරදිද කියලා මම තමුන්නාන්සලාගෙන් අහනවා. මේ 65 වැනි සංවත්සර මහා සමුළුවේදී මේ පැමිණි මහා ජන ගංගාවට පක්ෂයේ සියලු නායකයින්ට මම කියනවා, අනාගතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමේ පළවෙනි වෙඩිමුරේ තමයි අද මේ 65 වැනි සංවත්සර උත්සවයෙන් තිබ්බේ කියන එක ඉතා පැහැදිලිව මම තමුන්නාන්සලාට කියනවා. ලබන අවුරුද්දේ මුල් භාගයේ වෙන විට පළාත් පාලන මැතිවරණ එනවා. දිවයිනේ සියලු පළාත් පාලන මැතිවරණ වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරඟ කරනවා. අත ලකුණෙන් තරඟ කරන්නේ අපි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරු විදිහට ඉන්න ඕනේ කියන අයිතිය ඉල්ලුවාම මේ අයිතිය මම දුන්න පිරිසට. මම කාරුණිකව සහ ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. අලුත් දේශපාලන බලවේග ගැන කතා නොකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක හිටගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරලා ඉදිරියේදී පක්ෂයේ ආණ්ඩුවක් අනාගතේ හදන්න සියලු දෙනාගේම කැපවීමේක රාශී කරන්නයි කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එහෙමත් නැත්නම් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහය දැක්වුවේ නැහැ. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය පිළිබඳව අදහස් දැක්වුවේ මේ ආකාරයෙන්.
විපක්ෂයේ 65 වැනි සංවත්සරය සම්මරණ දවස. හැබැයි සහෝදර වරුනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය අද නෙමෙයි, සැප්තැම්බර් 2 වෙනිදා. ඒකයි අපි සැප්තැම්බර් 2 වෙනිදා 65 වැනි උපන්දිනය සැමරුවේ කේක් එකක් කපලා මහින්ද ඇමතුමාටම කේක් එකම කවලා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ වෙච්ච වෙනස්කම් ඇතුලේ තව වෙනසක් වෙච්ච. මේ යන විදිහට කියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපන්දිනය කියලා මේ කට්ටිය සමරන්නේ සැප්තැම්බර් 10. එක්සත් ජාතික පක්ෂ උපන්දිනේ සැප්තැම්බර් 10. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයට සිද්ධ වෙන්නේ 66 හෝ 67 වැනි උපන්දිනේ සැප්තැම්බර් 10 සමරන. සැප්තැම්බර් 2-4 වෙච්ච එකේ 4-10 වෙන එක ලොකු දෙයක් නෙමෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වන සංවත්සරය ආශ්‍රිත කරුණු කාරණාත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන අනෙකුත් කාලීන වදගත්කමක් ඇති තොරතුරුත් කතා බහ කරන්නට මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සිට අපි සම්බන්ධ කරගන්නවා මාධ්‍යවේදී සංජීව එදිරිමාන්න. සංජීව ආයුබෝවන්. සංජීව, අපි පළමුවෙන් අවධානය යොමු කරමු ආසන්නතම කාරණය සඳහා. ඊයේ දිනේදී නිමාවට පත්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සර උත්සවයේ මෙහිදී ජනාධිපතිවරයා විශේෂ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් තමන්ගේ මතය ප්‍රකාශ කරන ආකාරය අපි දැක්ක. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කොතරම් කැප වූ නායකෙක්ද කියන කාරණය, ඒ වගේම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සමග ඔහු කළ කතාබහ සම්බන්ධයෙන් වූ කරුණු කාරණා අපි දැනගන්නට කැමති. මෙහිදී විශේෂයෙන්ම ප්‍රකාශයට පත් වූ කරුණු කාරණා මොනවද කියන කාරණය පළමුවෙන්ම සංජීව.
සංජීව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය කියන සාධකය රටේ සමස්ත දේශපාලනයේ වසාගත් මහා මාතෘකාවක් නෙවෙයි. මීට පෙර කිසිම මොහොතක, මීට පෙර 64 වන සමුළුව දක්වාම පක්ෂයේ සමුළුව රටේ ජාතික දේශපාලනය හා බැඳිච්ච කේන්ද්‍රීය සිදුවීමක් බවට පත් වෙලා තිබුණේ නැහැ. නමුත් ඔබට පැහැදිලි, මෙවර 65 වන සමුළුව නැමැති සාධකය ලංකාවේ දේශපාලනයේ සමස්තයට බලපෑම් කළ හැකි මහා සිදුවීමක් බවට පරිවර්තනය වෙලා තිබුණා. එක තැනකදී ආණ්ඩුවේ සියලු දෙනාම එකතු වෙලා සංවත්සරයේ සමරන තැනට පවා ඒ සහයෝගයන් ලැබෙන ආකාරය අපට දකින්න හැකියාව ලැබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ මොහොත වන විට පූර්ණ වශයෙන් පාර්ශ්ව දෙකක් නිර්මාණය වී අවසන්. ඒ රහසක් නෙවෙයි, ඒ පැහැදිලිව භෞතික ලෙසම මෙහිදී දකින්නට ලැබුණා. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ශ්වයේ මෙවර සමුළුවට සහභාගී නොවීමත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමටත් ඔහුගේ දේශනය තුළ ආරාධනාවක් කළා. ඒක තව මතක් කළ යුතුයි. ඒකාබද්ධ විපක්ෂයේ විදිහට පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායමට පක්ෂය ගොඩනගන්න, ඒ ඔස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න එකතු වෙන්න කියලා තමන් ආරාධනා කරන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී සිරිසේන සභාපතිතුමාගේ නායකත්වයෙන් දුමින්දිසා නායක මහලේකම්වරයා ප්‍රමුඛ කණ්ඩායම ඉතාම සාර්ථක සංවත්සර ජන හමුවක් සංවිධාන කර තිබුණු ආකාරය අපට දකින්න හැකියාව ලැබුණා. මෙම සංවත්සර රැලියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදිහට පළ කළ වැදගත්ම අදහස් දෙක වෙතමා කැමැති ඔබ අවධානය රැගෙන යන්න. ඉන් එකක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා මෙහිදී සඳහන් කළා, අපි ඊළඟ පළාත් පාලන මැතිවරණයට අත ලකුණින් තරඟ කරන්න සූදානම් කියලා. දැන් මේ කාරණාවත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 94න් මෙපිට හැමදාම අප දුටුවේ අත නැති පක්ෂ සම්දාන විදිහට ඡන්දෙට එන විදිය, 94 ඉඳලා දීර්ඝ කාලයක් පොදු පෙරමුණ විදිහට පුටු වළකුණ, නරතුරුව 2004න් පස්සේ එක්සත් ජනතා නිදහස් සංධානයේ විදිහට බුලත්කොළ යටතේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සංධාන දේශපාලනයේ ඡන්දෙට ආවේ. යලි අතනකුණ පිළිබඳව කතා කරනවා, එය 1994න් පසුව නිර්මාණය වෙන කතාවක්. මේ අදහසත් එක්ක තව දේශපාලන වශයෙන් අපට ප්‍රශ්නකාරී වන තැනකුත් තියෙනවා සංජය. දැන් එක්සත් ජනතා නිදහස් සංධානයේ නායකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සතුව තිබෙන්නේ. සාමාන්‍යයෙන් සංධාන දේශපාලනයක් තනි පක්ෂයකට හිමි ලකුණකින් තරඟ කිරීම බොහොම සිදුවිය හැකියි අපට හිතන්න අමාරුයි. කියන්නේ සංධානයේ විදිහට යනවා නම් අත ලකුණින් තරඟ කළ හැකිද කියලා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ඒ මතය පළ කළා. ඔහු තවත් ඉතාම තීරණාත්මක දේශපාලන අදහසක් ප්‍රකාශ කළා. ඒ තමයි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ බාරගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන අපේ අරමුණේ පළමු වෙඩිමුරේ ආරම්භක පියවර විදිහට මේ 65 වන සමුළුව හඳුන්වා දෙන්න කැමතියි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනෙහිදී සඳහන් කළා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බවට නැගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ මේ රටේ සැලකිය යුතු දැවැන්ත ජන කොට්ටාශයකට එක්තරා බලාපොරොත්තුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා විසින් මෙහිදී ලබා දී තිබෙනවා. පක්ෂ සම්මේලනයේදී ජනාධිපතිවරයා කතා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා විදිහටනේ. එතනදි රටේ ජනාධිපති විදිහට අර සියලු දෙනාට බලපාන ප්‍රධාන දේශපාලන කාරණාවක් ගැන ප්‍රකාශයක් ආවා. ඒක ටිකක් බොහොම හම්බෙන් වගේ කියුනේ ජනාධිපතිවරයාට. ලබන අවුරුද්දේ මුල පළාත් පාලන ඡන්දයේ කියන්න ඉඩ තියෙනවා කියන ප්‍රකාශයක් ඔහු අතින් මේ රැලියේදී කියවුණා. අපි එවැන්නකුත් අහගෙන හිටියා. ඒකත් ලොකු දේශපාලන මාතෘකාවක් වේවි. ඉස්සරහට සමුළුවට ජන සහභාගීත්වය ඉතාම මැනවින් සිද්ධ කරලා තිබුණා. සාර්ථකව මෙවර සමුළුව පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමත් වුණු ආකාරයක් තමයි එහි මතුපිට දෙස බලද්දී අපට පැහැදිලිව දකින්න ලැබුණේ.
ඒ වගේම සංජීව, අපිට ගෙවි යන සතියේදී තවත් අවධානය යොමු කළ යුතු කාරණයක් බවට පත්වනවා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය. මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ තමන් සෙමින් යන ගමනට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා එකගතාවය පළ කළ බව. ඒ වගේම අපි දැක්කා විවිධ සංවිධාන කීපයක් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට සංදේශ බාර දෙන ආකාරය. අපි දැනගන්නට කැමති මේ ආශ්‍රිත කරුණු කාරණා.
එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ගේ සංචාරයේ මූලිකම වැදගත් අදහස් මත තම තමයි ඔබ සඳහන් කළේ මහලේකම්වරයා සහ ජනාධිපතිවරයා අතර හමුවීම. ඒ අපට දැනගන්න ලැබුණා ජනාධිපතිවරයා මේ බව මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේද සඳහන් කළා. ජනාධිපතිතුමා කිව්වේ මම මහලේකම්තුමාට කිව්වා අවංක ස්ථාවර හෙමින් ගමනකට මට ඉඩ දෙන්න කියලා. ජනාධිපතිවරයා සඳහන් කළා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා බොහෝම සින හමුසුව අනුමත කළායි කියලා. ඒ සඳහා ආශිර්වාදාත්මක සහාය පළ කළ බව තමයි ජනාධිපතිවරයා සඳහන් කළේ. තවත් තැනකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළා මහලේකම්වරයාගෙන් මම ඇහුවා ඔබතුමා 2009 තාවා එදා දැකපු රටයි අද දකින රටයි අතර වෙනසක් තියෙනවද කියලා. ඒදී මහලේකම් බෑන් කී මූන් හිනා වෙලාම කෝල ඇත්තටම ලොකු වෙනසක් මම පැහැදිලිවම දකිනවා කියලා. එතනදී ඒ ප්‍රකාශය නම් සංජය තරම් මහා ගැඹුරු දේශපාලන අර්ථයක් අපට දැනෙන්නේ නැහැ. මොකද මා දැක්කේ නැහැ හිටපු මාධ්‍ය ප්‍රධානීන්වත් ජනාධිපතිවරයාගෙන් ඒ ගැන ඍජුව ප්‍රශ්න කරනවා. මීට පෙර බෑන් කී මූන් මහලේකම්වරයාගේ යුද්ධ ඉවරලා සති දෙකකට විතර පස්සේ තිබුණු තත්ත්වයයි ඊට අවුරුදු 6කට පස්සේ තියෙන තත්ත්වය අතර වෙනස කියන්නේ මේ හිතාගන්න බැරි මහ ලොකු කාරණාවක් නෙවෙයි. ඒක ඉතාම සරල සාමාන්‍ය සිද්ධියක්. ජනාධිපතිවරයා ඒ කාරණාව නමුත් ඉතාම ඉහළ කාරණාවක් විදිහට අවධාරණය කරන ආකාරය පුදුටුවා. කෙසේ වෙතත් බෑන් කී මූන් මහලේකම්වරයා කොළඹ පැවති දේශනයකදී වර්තමාන ආණ්ඩුව මේ ගෙන යන වැඩපිළිවෙල අගය කරමින් කතා කළා. එක්සත් ජාතීන්ගේ කාර්යභාරයට කෙතෙක් දුරට අදාළද කියලා සමහරුන්ට තර්ක කරන්න පුළුවන්. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වැනි මහ බලසම්පන්න තනතුරක් දරන පුද්ගලයෙකු රටේ යම් යම් දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව ඇගයීමකින් කතා කිරීමේ පැහැදිලි වැදගත්කමක් අපට හඳුනා ගන්න පුළුවන්. එහිදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඉතාම අගේ ක්‍රමෙන් කතා කළා. ඒ වගේම තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම සම්බන්ධව ඌ අගේ ක්‍රමෙන් කතා කළා. ඒ වගේම පසුගිය ජාතික නිදහස් දිනවලදී දෙමළ සිංහල භාෂා දිත්වෙන්ම ජාතික ගීතේ ගායනා කිරීම වැනි සංහිඳියා වෙනුවෙන් ගත්ත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව ඌ ඉතාම අගේ ක්‍රමෙන් කතා කළා. ඒ අතර බොහොම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා සංජේ මහලේකම් බෑන් කී මුන්නේ තමයි මේ යුද්ධ තිබිච්ච කාලේ කොළඹ එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාලය මීට වඩා සක්‍රීය ලෙස වැඩ කළා නම් යුද්ධයේදී අවසන් කාලයේදී සිද්ධ වුණු මේ ජීවිත හානිය මීට වඩා අවම කරගන්න ඉඩ තිබුණයි කියලා ඔහු ප්‍රකාශයක් කළා. ඒ අතරින් ඔහු ඒ චෝදනාව කරන්නේ ලංකාවට නෙවෙයි ඔහුගේ නායකත්වය සහිත එක්සත් ජාතීන්ගේ සංවිධානයට. යුද්ධයේ අවසන් කාල සීමාවේ මහලේකම්දුරේ දරුවෙත් මේ කතා කළ බෑන් කී මුන්ම තමයි. ඔහුම කියනවා එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය මීට වඩා සක්‍රීය වුණා නම් මේ ජීවිත හානිය මීට වඩා අවම කරගන්න තිබුණයි කියලා. එය ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කළ විධිමත් අධ්‍යයනයකින් තහවුරු කරන ලද කාරණාවක් බව තමයි මහලේකම් බෑන් කී මුන් සඳහන් කළේ. බෑන් කී මුන් මහලේකම්වරයා යාපනයේ සංචාරයකට ගියා. ඒ යාපනයේ සංචාරයේදී නැවත පදිංචි කළ ගම්මානයක් නිරීක්ෂණය කළා. ඒ වගේම ද්‍රවිඩ ජාතික සම්මහර නියෝජිතයන් හමු වුණා. උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේමුණ ගැහුණා. TNA නියෝජිතයන් හමුවන් යාපනයේ පුස්තකාලයට මහලේකම්වරයා පැමිණෙද්දී මග දෙපස රැඳී සිටි අතුරුදන් ඒ වගේම මියගිය එල්ටිටි සමාජිකයන් ඒ වගේම දෙමළ ජනතාවගේ ඥාතීන් දෙවන්ත උද්ඝෝෂණයක් සංවිධානය කළ තිබුණා. එක හඳින් කෑගසමින් ඉල්ලා සිටියේ මේ යුද්ධයේදී සිදුණු යුද අපරාධ සම්බන්ධව ජාත්‍යන්තර විමර්ශනයක් ශ්‍රී ලංකාවට එරෙහිව සිදු විය යුතුයි කියලා. මහලේකම්වරයා මේ කණ්ඩායම මුණ ගැසෙන්නට හෝ අවම වශයෙන් ඒ යන වාහනේ වේගය හෝ අඩාලකොට ඒ කෙරෙහි සංවේදී වෙන බවක් අප දුටුවේ නැහැ. එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මුන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා රාජ්‍යයේ නියෝජිතයන් වගේම කතානායකවරයාද මුණ ගැසුණා. ජාතික සංහිඳියා වෙනුවෙන් තරුණ දායකත්වය කෙසේ විය යුතුද යන්න පිළිබඳව ඔහු ගාල්ලේදී ඉතාම වැදගත් දේශනයක් සිදු කළ ආකාරයක් අප දුටුවෙහිදී තරුණ පරම්පරාව සංහිඳියාවේ ප්‍රමුඛ තීරණාත්මක කාර්යභාරයට නායකත්වය ලබා දී යුතුයි කියලා තමයි බෑන් කී මුන් මහලේකම්වරයා අවධාරණය කළේ.
සංජීව, ඒ වගේම මේ තවත් තොරතුරු අපි දැනගන්නට කැමති මහලේකම්වරයාගේ සංචාරයට විරෝධය පළ කරමින් කොළඹදීත් යම්කිසි ආකාරයක විරෝධතා ව්‍යාපාර කිහිපයක් පැවැත්තුණා. ඒ වගේම අපි දැක්කා සංවිධාන කිහිපයක් සහ ඒකාබද්ධ විපක්ෂයේ ඔහුට සංදේශ ලබා දීමට උත්සාහ කරන ආකාරය. අපි මේ පිළිබඳව තොරතුරු දැනගන්නට කැමති මොන වගේ ප්‍රතිචාරයක්ද මේ සඳහා ලැබුණේ කියන කාරණේ සම්බන්ධයෙන්.
සංජය, ඒකත් බෑන් කී මුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ සමස්තය කතා කරද්දී පැහැදිලි කරගත යුතුම තැනක්. නමුත් මේක මේ මහලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණීමට විරෝධය පළ කිරීමක් විදිහට නෙවෙයි පැවැත්වුණේ. කියන්නේ ඔහුට තමන්ගේ මත ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලබා දෙන්න කියන ඉල්ලීම ඔවුන් ඉදිරිපත් කළේ ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමතන හිටියා. ඒ වගේම රාවණා බලය, සිහිල රාගය වැනි දේශීය ජාතික ව්‍යාපාර කිහිපයක් ඒ අවස්ථාවට සහභාගි වෙලා හිටියා. ඒ සියදෙනාගේම ඉල්ලීම වුණේ අනවශ්‍ය ජාත්‍යන්තර මැදිහත් වීමක් ශ්‍රී ලංකාවට කරන්න ඉඩ තියන්න එපා. අන්න ඒ ඉල්ලීම මහලේකම්වරයාට සංදේශයක් විදියට බහර දෙන්න උමනායි කියන මතය තමයි ඔවුන් ඉදිරිපත් කළේ. ඒ හැරෙන්න ඇතැම් මාධ්‍යද වාර්තා කළ තිබුණේ මේ මහලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කිරීමක් විදියට. පැහැදිලිවම එවැන්නක් නෙවෙයි ඒ සංවිධාන වෙලා තිබුණේ. නමුත් ඔවුන්ගේ යම් විරෝධයක් තිබුණා අපිටත් කොහෙදි හරි මහලේකම්වරයා මුණගැහෙන්න ඕනයි කියලා. එවැනි සංදේශයක් බාර දීම වෙනුවෙන් අවසානයේ ඔවුන් දරපු උත්සාහයේ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට බාර දුන්නේ කාර්යාලයට ගිය අවස්ථාවේදී ඒ බාර ගැනීමට පැමිණියේ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ ප්‍රධාන ආරක්ෂක උපදේශකයා පමණයි.
හොඳයි සංජීව, තවත් විශේෂ කාරණයක් ගෙවි යන සතියේදී සිදුණා. ඒ තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැලේසියානු සංචාරයේ මෙහිදී යම්කිසි පිරිසක් අපි දැක්කා ජනාධිපතිවරයාගේ සංචාරයට විරෝධය පළ කරමින් කටයුතු කරන ආකාරය. අපි දැනගන්නට කැමති මේ සංචාරයේ මූලික අරමුණ මොනවද, මේ විරෝධය පළ කිරීම සම්බන්ධයෙන් වාර්තා වූ කරුණු කාරණා මොනවද කියන කාරණයක් සංජීව?
මේ ගමන සිද්ධවන්නේ ඉතාම වැදගත් ජාත්‍යන්තර සමුළුවකට. ඒ තමයි ආසියානු දේශපාලන පක්ෂ එකමුතුවක් විදිහට සංවිධානය කරන ජාත්‍යන්තර සමුළුව ICAP සමුළුව කියලා අපි මේක කෙටියෙන් හඳුන්වන්නේ. ඔබට මතකයි මේට අවුරුදු 4කට 5කට පෙර ආතු ශ්‍රී ලංකාවේද මෙම සම්මේලනයේ සැසිවාරයක් පැවැත්වුණා. ICAP සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කිරීමකුත් එක තැනකදී එතන තියෙනවා. ඒ වගේම හිටපු රාජ්‍ය නායකයාද විදිහට තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේට එකතු වුණේ. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අබදුටුවා දයාගමගේ පක්ෂ ජාතික සංවිධායකවරයා ඇතුළු පිරිසක් සහභාගී වී සිටිනවා. මෙම සංචාරයේදී මැලේසියාවේ සිටින එල්ටීටී ඩයස්පෝරාව දැඩි විරෝධයක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සංචාරයට එල්ල කරන ආකාරය අපි දැක්කා. මේක කියන්නේ මීට පෙර අපි මෙවැනි අවස්ථා දැක්කේ ඔහු ජනාධිපති දුරේ ඉන්න කාලේ එංගලන්තයට ගියාම මෙවැනි උද්ඝෝෂණ අපදුටුවා. නමුත් ඒ බ්‍රිතාන්‍යයවත් මේ තරම් ප්‍රබල මට්ටමින් උද්ඝෝෂණයක් සංවිධානය වෙලා තිබුණේ නැහැ. විශාල පිරිසක් මේ උද්ඝෝෂණයට සහභාගී වී සිටින ආකාරය අපදුටුවා. දෙමළ භාෂාවෙන් ඔවුන් ප්‍රකාශ කළේ කියන්නේ ඇතමුන් වාර්තා කළ තුන මේ මරා දමන්න පෙර වහම පිටත් වී සිටි කියලා පව ඔවුන් ඉතාම ආවේගකාරී සටන් පාඨ ප්‍රකාශ කළ බව දැඩි විරෝධයක් පළ කළා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ රූප හදලා ඒව ගිනි තබමින් ඒවට සපත්තු වලින් පහර දෙමින් පයින් ගහමින් බිම දාලා පාගමින් දැඩි විරෝධයක් පළ කරන ආකාරය පුදුටුවා. ඒ සමුළුවට පහවදා හිටපු ජනාධිපතිවරයා කුවලාලම්පූර පිහිටි බෞද්ධ විහාරස්ථානයකට යන්න සූදානම් වෙලා හිටියා. ඔහු යන්න පෙර දින රාත්‍රියේදී මෙම උද්ඝෝෂකයන් නැයි සැක කළ හැකි කණ්ඩායමක් එම විහාරස්ථානයට පහර දීමක් සිදු කළ බවද වාර්තා වුණා. ඉන් අනතුරුව තමයි එරට රජයේ දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් යළිත් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ. ඒ අනුව විහාරස්ථානයවට දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා සැලසුම් කරගත් පරිදිම විහාරස්ථානයටද පැමිණියා. ඒ වගේම ඊයේ හැන්දෑවන විට තවත් සිද්ධියක් වාර්තා වුණා. මෙම සංචාරය සඳහා සහභාගී වෙච්ච නියෝජිත කණ්ඩායමේ හිටපු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාව ගුවන්තොටුපළට ඇරලවන්න ආපු මැලේසියාවේ සිටින ශ්‍රී ලංකා තානාපති එම් අන්සාර් මහතාට කිසියම් පිරිසක් පහර දුන් බවට විදේශ අමාත්‍යාංශයේ ඊයේ රාත්‍රී වන විටත් ප්‍රකාශ කළේ ඒ පිළිබඳ තොරතුරක් ආරංචි වෙලා තියෙනවා. පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්න සූදානම් කියලා. ඒකනත් අපිට තොරතුරක් ඉදිරියේදී තවදුරටත් දැනගන්න හැකියාව ලැබේවි. අපි ඒකනත් අවධානයෙන් ඉමු. ඒ ආකාරයෙන් තමයි හිටපු ජනාධිපතිවරයාගේ මැලේසියානු සංචාරය පිළිබඳව අපට කතා කරන්න ලැබෙන්නේ.
ඊයේ දිනේදී මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මැලේසියාවේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහන් රත්වත්වේ මහතා දැක්වූ අදහස් වෙත දැන් අපි අවධානය යොමු කරන්නට සූදානම්.
පිරිසක් එතුමා පසුපස ඇවිදින් එතුමාට ගුවන්තොටුපොළේදී තර්ජනය කරලා එතුමන්ට පහර දීලා ඉතාම පිළිකුල් ලෙස ඇති වුණ සිද්ධියක්. නාන්සාර් මැතිතුමා අද දැන් ගුවන්තොටුපොළ පොලිස් රෝහලේ ඉන්න අවස්ථාවකදී එතුමාගේ තත්ත්වය අපි හරිහැටි දන්නේ කොච්චර බරපතල දුවලා ලැබිලා තියෙනවද නැද්ද කියලා.
අවසන් වශයෙන් සංජීව දැනගන්නට කැමති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වෙබ් අඩවියට යම්කිසි ආකාරයක හැකර් ප්‍රහාරයක් එල්ල කළ සිසුවෙක් සම්බන්ධයෙන් අපිට තොරතුරු ශ්‍රී ලංකාවෙන් පසුගියදා වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් දැනට වාර්තා වන කරුණු කාරණා මොනවද?
මේ හැකරීම සිදු කළා තිබුණේ 17 තරුණයෙක් බව තමයි ආරංචි වුණේ. ඔහුව මූලික අවස්ථාවේ අධිකරණයේ හරහා පරිවාස භාරයට පත් කරනු ලැබුවා. ඒ වගේම තවත් පුද්ගලයෙකුට චෝදනා එල්ල වුණා. ඔහුටද ඇප ලබා දී තිබුණා. ඒ වගේම මේ දරුවාටද දැන් අධිකරණය හරහා නිදහසක් ලැබී තිබෙන බව තමයි ආරංචි වුණේ. මේ ඔස්සේ ලොකු දේශපාලන ආන්දෝලනයක්ද මතුවලා තිබුණා. රාජ්‍ය රහස්‍ය භාවය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් පිනව නේද කියලා. මේ ගැන අර මම මුලින් කියපු ජනමාත්‍ය ප්‍රධානීන් සහ ජනාධිපතිවරයා අතර ඇති වුණු හමුවීමේදී යම් යම් ප්‍රශ්න කිරීම සිදු වන ආකාරයත් අපි දැක්කා. එතෙන්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ දරුවා ගැන නම් දරුවෝ ඉන්න තාත්තා කෙනෙක් විදිහට තමයි මම බලන්නේ කියලා. මොකද සෝෂල් මීඩියා ඔස්සේ සංජය දැඩි ප්‍රචාරයක් කරගෙන ගියා. 17 දරුවෙකුට දඬුවමක් දෙන්න මේ ආණ්ඩුව ලෑස්ති වෙනවා කියලා. ඒක සංසන්දනාත්මක විග්‍රහ කළේ තමන්ව මරන්න බෝම්බ ගහපු එල්ටීටී සමාජිකයටත් සමාව දුන්නා නම් ඒ වගේම මේ සිද්ධියත් එක්ක තවත් සම්බන්ධ කරගත්ත මේ සෝෂල් මීඩියා වල ඉන්න කැම්පේන් කරුවන් අර සීගිරි කැටපත් පවුරේ කුරුටු කී තියෙන මේ කැටපත් පවුර කුරුටු ගාපු ද්‍රවිඩ ජාතික තරුණියකට සමාව දෙන්න ජනාධිපතිවරයා තීන්දුව කළා. එහෙම සමාව දෙනවා නම් ඇයි මේ පොඩි එකට සමාව දෙන්න බෑ වගේ ටිකක් දේශපාලන මඩක් ප්‍රචාර වෙමින් තිබුණා. ඒකටත් උත්තරයක් විදිහට විය යුතුයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව සඳහන් කළේ. ඊට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ 65 ජන්මදිනයත් මේ සතියේදීම සමරුව අපි ගැනත් සිහිපත් කිරීමක් කළ යුතුයි. ඔහුගේ ජන්මයත් හරි අපූර්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනය සමග ඉතාම ළඟ සම්බන්ධයක් තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භයයි ඔහුගේ උපතයි සිදුවන්නේ පැය දෙක තුනක වෙනසකින්. ජන්මදින සමරමුද මේ සතිය තුළ සිදු වුණා ජනාධිපතිවරයාගේ. ඒ ගැනත් අපි මතක් කිරීම යුතුකමක් කියලා අපි හිතනවා.
හොඳයි සංජීව, බොහොම ස්තුතියි ගෙවියන සතියේදී ශ්‍රී ලංකාවෙන් වාර්තාවන වැදගත් කරුණු කාරණා පිළිබඳව මේ ආකාරයෙන් අපත් සමග කතා බහ කරන්නට එක් වුණාට. ලැබෙන සතියේදීත් හමු වෙමු.
හොඳයි සංජීව, අපි ලබන සතියේ යලි කතා කරමු.
SBS, 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 SBS Radio.